ගරු චතුර ගලප්පති මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. විශේෂම පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂක පරිපාලන තනතුරේ සේවයේ නියුතු අද දවසේ සේවයෙන් විශ්‍රාම ලබන MM මබ්‍රුක් මහතා අද සේව විශ්‍රාම යනවා. ඉතින් එතුමාට සුබ විශ්‍රාම දිවියක් කියලා මම බලමින් ප්‍රාර්ථනා කරන ගමන් විශේෂම ඊයේ දිනේ ලංකාවේ ත්‍රිුණා වර්ල්ඩ් මාකටින් ෆෝරම් එක. ඒ වර්ල්ඩ් මාකටින් ෆෝරම් එකට විදේශ රටවල් වලින් විශේෂම මාකට ෆීල්ඩ් එකේ ප්‍රධානීන්, ඒ වගේම තානාධිපතිවරුන්, ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන්, විශේෂයෙන්ම වැදගත්ම කාරණාව තමයි ආයෝජකයින් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වුණා. කාරණාව තියෙන්නේ අවසරවකට මේ රටේ ජනාධිපතිවරයවත් එහෙම නැත්නම් අගමැතිතුමියත් ඒ අවසර සම්බන්ධ වුණේ නැහැ. ඉතින් මොකද ඔවුන් දවස් තුනකට ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තට මම හිතන ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගන්න තිබුණා. කෙසේ වුණත් වර්තමාන ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් ඊට සම්බන්ධ නොවීම මම හිතන විශාල පාඩුවක්. නමුත් අපේ විපක්ෂ නායකතුමා ඊට සම්බන්ධ වෙලා මම හිතන්නේ ලාංකිකයන්ගේ ගෞරවත්වය රැකුවා. ඒ වගේම ඒ තුලින් විශේෂම එතුමාට සිංගප්පූර් ඉකොනොමික් ෆෝරම් එකට පවා දේශනය කරන ආරාධනාවක් ලැබුණා. ඒ වගේම විශාල ආයෝජක ප්‍රමාණයක් සම්බන්ධ වුණා. ඉතින් රජයක් විදියට ඒ වගේ කර මොකද ජනාධිපතිතුමා මම හිතන්නේ ජනාධිපති ධූරයට වඩා වැඩියෙන් අර එතුමා ජේවීපී නායකයා විදියට ඒ පක්ෂයේ කටයුතු සහ සමහර ඇමතිවරුන්ගේ වැඩයි ඔය හැම එකම බදාගෙන ඉන්නවා. ඉතින් ඒ කාරණාත් එක්ක මම හිතන්නේ ඒ වගේ වැදගත් අවස්ථාවන්ට සහභාගී වෙන්න බැරිලා තියෙනවා. ඉතින් අපි ජනාධිපතිතුමාගේ අයවැය ගැන කතා කරොත් විශේෂම 2025 ගිය අයවැය ගත්තොත් එතුමා පැය දෙක විනාඩි 40ක් විතර කතා කරා. ඒ වගේම මේ අයවැය 2026 අයවැයේ එතුමා පැය 4යි විනාඩි 20ක් විතර කතා කරා. දැන් මේ විදිහට අපිට පුරෝගතනය කරන්න පුළුවන් 2027 දෙයියන්ගේ පිටේ මේ ආණ්ඩුව මේ විදිහටම තිබිලා අයවැය ඉදිරිපත් කරොත් අපිට පුරෝගතනය කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම පැය 5 පණලා එතුමා කතා කරනවා. ඉතින් කාරණාවදී ප්‍රශ්නයක් නැහැ. අර තානාධිපතිවරු සහ විශේෂ ආරාධිතයන්ට ආරාධනා කරද්දී කොට්ට මෙට්ට පැදුරු අරගෙන එන්න කියන්නේ වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ අර තරුණ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආපු දවසම කිව්වා අපි ආයතනයේ සම්ප්‍රදාය කඩන්න කියලා. ඉතින් ඒ නිසා ඒ සම්ප්‍රදාය කඩන්න නම් අර ඒ ආරාධිතයන්ට මම හිතන්නේ පළමුව සංග්‍රහ කටයුතු කරලා නේද ආරාධනා කරන්න හොඳයි. නැත්නම් එතුමා සමහරු කන්නේ නැතුව ඒ සංග්‍රහයට භුක්ති විඳින්න නැතුව තමයි ගියේ. ඒක කාරණා කියන ගමන් විශේෂයෙන්ම කොහොමුණා ජනාධිපතිතුමාගේ කතාව තව දීර්ඝ වෙන්න තිබුණා. කෙසේ වුණත් රටම එකට ජාතික මෙහෙයුම කියන ඒ ව්‍යාපෘති ආරම්භ කරලා දවස් දෙකක් තුනක් යනකොට තමුන්ගේ බිම් මට්ටමේ ඉන්න නායකයෝ පටන් ගත්තේ පෑලියකොඩින්, ඊට පස්සේ දෙහිවල ගල් කිස්සෙන්, ඊට පස්සේ මීරිගමින්, ඊට පස්සේ තංගල්ලෙන් ඒ තමුන්ගේ පක්ෂයේ යට ඉන්න නියෝජිතව විවිධ කාරණාත්මක මද්‍රව්‍යත් එක්ක හා විවිධ කාරණාත්මක සම්බන්ධයි කියලා එළියට ආපු ගමන් අන්න පොලිස්පතිතුමා ගේව චක්‍රලේඛනය. ඒ ගහලා ඒක නැවැත්වීම තුළ අන්න ජනාධිපතිතුමා ඇත්තම එදා අපි හිතන් හිටියේ මේ රටම එකට ජාතික මෙහෙයුම ගැන විශාල වැදගත් ව්‍යාපෘතියක්. නමුත් එදා ඒ ව්‍යාපෘතිය ගැන එක වචනයක් කතා කරන්න බැරුණා ඒ අයවැයේදී. ඉතින් එදා එතුමා නටන්න හදපු නැටුම එතුමට ක්‍රියාත්මක කරන්න බැරුණා තමුන්ගේ පක්ෂයේ යට යාන්ත්‍රණය තුළ ඒ විවිධ කාරණාවට සම්බන්ධයි හිටපු නිසා. කෙසේ වුණත් ජනාධිපතිවරයා පැය 4ක් කතා කරත් මේ අයවැයේ අලුත් යෝජනා තිබ්බ 62ක් විතරයි. දැන් මෙච්චර මේ අපි දවස් ගාන කතා කරනවානේ මේ දවස් ගාන තුල මේ අයවැය අලුත් යෝජනා තියෙන 62ක් විතරයි. ඒ 62ට මුදල් වෙන් කරලා තියෙන්නේ බිලියන 109ක ප්‍රතිපාදන තමයි වෙන් කරලා තියෙන්නේ. එතකොට ඒක මුළු රාජ්‍ය වියදමින් ගත්තොත් 2.46ක් පමණයි. ඒ වගේම මේ අලුත් යෝජනා 62නුත් සංවර්ධන යෝජනා තියෙන්නේ 13යි. මේ මෙච්චර වෙලා පැය ගාණක් කතා කර කර ඉන්නේ හරිද මේ අලුත් යෝජනා 62කින් සංවර්ධන යෝජනා තියෙන 13යි. ඒකට වෙන් කරලා තියෙන බිලියන 17යි. ඒක ඇවිල්ලා සමස්ත රාජ්‍ය වේදමින් 0.3යි. මේ 0.3 පැය 4 පාරක් කියවල තියෙන්නේ. ඒ කියන්නේ 2026 අවුරුද්දට අලුතෙන් මේ රටට එකතු කරන්නේ නිකන් හුණු පිටරයක් තරම් ආර්ථිකයක් ගැන තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඉතින් මෙච්චර භාණ්ඩාගාරේ උතුරුලා ගිහිලා තියෙනවනම් ඇයිද කියන්නේ මේ අලුත් ව්‍යාපෘති සඳහා මුදල් යොදලා නැත්තේ? ඉතින් ඒ නිසා තමයි අපි අයවැයකට මීට වඩා බර දාන්න කියලා කියන්නේ. ඉතින් කෙසේ වුණත් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට අපිට තියෙන ලොකුම වගකීම තමයි නීති සම්පාදනය. ඒ වගේම නීති ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම. නමුත් අපි බැලුවොත් 2025 දී සම්මත කරපු 50 ගාන 22යි. ඒකෙනුත් 2024 සහ ඊට පෙර කෙටුම්පත් කරපු 50 තියෙන 12. 12ක් තියෙනවා. එතකොට මේ ආණ්ඩුව මේ වර්තමාන රජයේ දායකත්වය දීලා තියෙන්නේ 50-10කට විතරයි. එතකොට අපි බැලුවොත් ඉතිහාසය ගත්තොත් 2023 දී 50-28ක් සම්මත කරලා තියෙනවා. ඒ වගේම 2024 දී 50-34ක් සම්මත කරලා තියෙනවා. ඒ අනුව ඔයාලා මේ ආණ්ඩුව සම්මත කරලා තියෙන 50-10ක් පමණයි. එතකොට අපි පොඩ්ඩක් හිතලා බලන්න අපි මේ පාර්ලිමේන්තුවේ කාර්යය, අපේ රාජකාරිය, අපේ දායකත්වය අපි හරියාකාරව ඉෂ්ට කරලා තියෙනවා කියන කාරණාව අපි හිතන්න ඕන. ඊළඟ කරව ගත්තොත් දැන් මේ අද කතික මහතුරු විශේෂ ආණ්ඩු පක්ෂයේ කතික මහතුරු වැඩියෙන්ම කතා කරන්නේ අපේ ගරු හර්ෂසිල් මහතුමා කතා කරපු එක කාරණා කතාවේ පොඩි කාරණාවක් අල්ලගෙන තමයි කතා කරන්නේ. එතුමා මොකද කිව්වේ? එතුමා කිව්වේ මේ වර්ෂය තුල ආර්ථික ඉලක්ක සපුරාගෙන තියෙනවා කියලා. ඒතකොට ඉලක්ක සපුරාගෙන තියෙන්නේ රාජ්‍ය ආදායම බලාපොරොත්තු විදිහට ලැබිලා තියෙනවා. ඒතකොට මේ රාජ්‍ය ආදායම කොහොමද ලැබුණේ? මේ රාජ්‍ය ආදායම ලැබෙන්නේ ප්‍රධානම දේ වෙන කිසි දෙයක් නෙවෙයි. බදු ආදායම, බදු මුදල්. හරිද? ඒතකොට මේ බදු මුදල් ලබා ගැනීම හරිද එක්තරා විදිහකට රජයේ දක්ෂතාවයක් සහ කාර්යක්ෂමතාව විවිධ කාරණා කියනවනම් මේ බදු මුදල් ලැබෙන්න ප්‍රධානම හේතු සාධකය තමයි අවුරුදු 5ක් මේ රටේ වාහන ආනයනය කිරීම තහනම් කරලා තිබුණා. ඒ වාහන ආනයනය කිරීම තහනම් ඉවත් කිරීම තුළ අධික බදු මුදලකට අධික බදු පදකට යටත්ව විශේෂම වාහන විශාල ප්‍රමාණයක් ගෙනාවා. එතකොට උදාහරණයක් විදිහට බලන්න ටොයෝටා ආයතනය හරිද මේව නිෂ්පාදනය කරන ටොයෝටා ආයතනය, BYD ආයතන හරි සාමාන්‍ය සෙන්සරයක් හදන්න රිසර්ච් කරනවා විශාල මුදලක් යොදනවා. ඒ වගේ ෆැක්ටරි දාගෙන සේවකයෝ ගෙවගෙන පඩි ගෙවගෙන ටැක්ස් ගෙවගෙන රිස්ක් එකක් අරගෙන තමයි ව්‍යාපාර කරන්නේ. ඒතකොට එහෙම කරන ලාභේ වගේ දෙගුණේ තෙගුණේ ලංකාව රජය බදු ගහලා අද ආඩම්බරෙන් කියනවා මේ අපේ ආර්ථික ශක්තිමත් වෙනවා ආර්ථික මේලාලු. එතකොට දැන් මේක තමයි මෙයාලා කියන පුනරුදය. හරිද? ඉතින් නමුත් කාරණාව තියෙන්නේ අනිත් පැත්තෙන්. ඒ විදිහට අධික බදු ගහලා බණ්ඩාගර පුර ගණකම අනිත් පැත්තෙන් විශේෂම ගිය වර්ෂයේ වීදම් කරන්න තිබ්බ ඒ සංවර්ධනය සඳහා වෙන් කර මුදල් ඒව පාවිච්චි නොකර ඒව පාවිච්චි කරන්න සැලසුම් නැතුව නැවත බණ්ඩාගරට යෑම නිසා අන්න රාජ්‍ය වියදම අඩු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා තමයි මේගොල්ලෝ මේ ඉලක්ක සපුරාගෙන තියෙනවා කියලා කියන්නේ. අනිත් පැත්තේ නැතුව අපි ඇත්තරව සතුට වෙනවා රාජ්‍ය ව්‍යාපාර අධික ලාභ ලබලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඍජු දේශීය හා විදේශීය ආයෝජන මේ රට රැවිලා ආර්ථික ඉස්සාවර වෙනවා නම් ඒකට අපේ කිසිම විරුද්ධව නැහැ. අපි එහෙම වුණා නම් අපි සැබෑ ලෙසම අපිට සතුරු වෙන්න පුළුවන්. ඊළඟ කරව ගත්තොත් නැවතත් මම අයව දෙස්සට හැරුණොත් විශේෂම 2026 වසරේ සමස්ත විදියම රුපියල් බිලියන 4434යි. එයින් රුපියල් බිලියන 634ක්ම වෙන් කර තියෙන්නේ මුදල් අමාත්‍යාංශයට. ඒ වගේම 2025 වර්ෂයේ ජනාධිපති වැය ශීර්ෂය රුපියල් බිලියන 2.7 ඉඳලා මේ අවුරුද්දේ බිලියන 11ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. කියන්නේ අමතරව බිලියන 8ක් වැඩි කරගෙන තියෙනවා. ඉතින් එක පැත්තකින් ගිය වර්ෂයේ වෙන් කරගත් මුදලවත් හරියට වියදම් කරගෙන සැලසුමක් නැතුව මේ පාර විශාල මුදලක් ඒ වැයශීෂයට වෙන් කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පොඩි සැකයක් එනවා. එතුමගෙම සහෝදර ඇමතිවරු ගැන සැකයක් තියෙද? මොකද කැබිනට් ඇමතිවරු ඉන්නවා, ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරු ඉන්නවා. තමුගේ කණ්ඩායම ගැන අවිශ්වාසද නැත්නම් වැඩ බැරි අය කියලා එතුමා හිතින් හිතාගෙන දැන එතුමා මෙච්චර මුදලක් වෙන් කරගෙන තියෙන්නේ. හරිද? ඊළඟට ගත්තොත් මුදල් අමාත්‍යාංශයෙන් පසුව වැඩිම මුදලක් වෙන් කරගෙන තියෙන්නේ පළාත් සභා හා පළාත් අමාත්‍යාංශයට රුපියල් බිලියන 618ක්. හරිද? එතකොට බැලු බැල්මට පළාත් සභා ඡන්දයක් තියෙනවා වගේ තමයි කතාව. නමුත් ජනාධිපතිතුමාගේ කතාවේදී කිව්වා මේකට අවශ්‍ය නීති 50ක් විපක්ෂයට හදන්නලු. ඉතින් ඒ එහෙම කියන අවශ්‍ය නැහැ. එතුමාට 159 දීලා තියෙනවා. නමුත් කාරණාව තියෙන අපිට සැබෑලිසම කියන්න පුළුවන් ආණ්ඩුව මේ වෙලාවේ පළාත් සභාව මැතිවරණ තියන්න නෙවෙයි වගේ කාරණාවක් කිව්වේ. එහෙම කියන්න හේතු සාධක තියෙනවා. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 68 ලක්ෂයක් ලැබුණා. නමුත් පහුගිය පළාත්පාන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 23ක් අඩු වුණා. රජයේ තිබ්බ ඒ කැමැත්ත ලක්ෂ 23කින් අඩු වුණා. ඒ විතරක් නෙවෙයි, විශේෂම දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වගේ ගත්තොත් මුලටියන සහ වැලිගම කියන ප්‍රාදේශ සභා ජයග්‍රහණය කරා විපක්ෂය කණ්ඩායම. ඒ විතරක් නෙවෙයි, පහුගිය සම්පකාර ඡන්දවලදී නිකම් මේ පොඩි 250 සම්පකාර සමිතිය නෙවෙයි, ලංකාවේ තියෙන වැඩිම සමාජික සංඛ්‍යාවක් කියන සහ වැඩිම මුල්‍යම හැකියාවක් තියෙන සම්පකාර සමිති දෙකක් වෙන බෙල්ලපනාතර සහ කොඩපොළ කියන විදුලි සේවා සම්පකාර සමිති අතිවිශිෂ්ට ලෙස විපක්ෂයේ කණ්ඩායම සමගි ජන බලය ඇතුළු විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒ විතරක් නෙවෙයි, දැන් ඊයේ දවස වෙනකොට මංහිතන්නේ පලපාන ආයතනවල අයවැයන් තියෙනවා. ඒ අයවැයන් දිගින් දිගට පරාජයට පත් වෙනවා. ඉතින් මේ කාරණා වෙනකොට රජය පලස්ස වචන්ද තියෙදි කියලා අපිට සැකයක් තියෙනවා. අපි අභියෝගයක් කරනවා පුළුවන් නම් පලස්ස වචන්ද හැකියිමනිව තියන්න. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කේ ගැනත් යම් අදහසක් කිව්වොත් විශේෂම ගිය වර්ෂයේ 2025 වර්ෂයේ සඳහා සාමාන්‍යයෙන් රජය පත්ුනම සාමාන්‍යයෙන් ආණ්ඩුවකින් කරන දේවල් ටිකක් තියෙනවා. මහා මාර්ග සහ වාරි මාර්ග පද්ධති සහ අනිත් දේවල් ටික. ඒ ටිකට අමතරව ගිය වර්ෂය සඳහා අලුතෙන් මාතර දිස්ත්‍රික්ක වෙනුවෙන් දාලා තිබ්බ එකම එක යෝජනාවක් විතරයි. ඒ තමයි දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම. හැබැයි අවාසනාව තියෙන්නේ මේ රජයට තාම ඒක ආරම්භ කරන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් 2026 වර්ෂය සඳහා අලුත් යෝජනා කීපයක් තියෙනවා. ඒකත් ලවණ බාධකය මාතර දිස්ත්‍රික්කේ තියෙන ලොකුම ගැටලුව. ලවණ බාධකය සම්බන්ධයෙන් විශේෂඥ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ කණ්ඩායමේ දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න යම් මුදලක් වියදම් වෙන් කරලා තියෙනවා. හැබැයි කාරණාව තියෙන්නේ මේ පහුගිය අවුරුද්ද තුල ඒක පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායමට බාර දුන්නා. පස්සේ අපේ කඹුරු පිටිය පැත්තේ අපේ මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම තිබේ ඒක රුහුණු විශ්වවිද්‍යාලයට දෙන්න කියලා. මේ විදිහට දෝලණ වෙවි අවුරුද්දක් ගත වෙලා තමයි දැන් අර ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවට මේක බාර දීලා තියෙන්නේ. කමන්නේ පහු වෙලා හරි මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ආරම්භ කිරීමට මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් සතුරු වෙනවා. නමුත් මේක ගිය වර්ෂයේ අයවැයට ඇතුළත් කළ තිබුණා නම් අද මේ වෙනකොට ක්‍රියාත්මක තත්ත්වයට ගේන්න තිබුණා. කෙසේ වුණත් මාතර නගර සැලැස්මට ශක්‍යතා අධ්‍යයනයක් කරන්න කියලා මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් මේක බොහොම හොඳ දෙයක්. ගරු මංගල සමීර මැතිතුමා මීට පෙර ග්‍රේට මාතර කියන මාතර සැලැස්ම හදලා තියෙනවා. නමුත් කාරණාව තියෙන්නේ මේ ආණ්ඩුවේ මේ ශක්‍යතා අධ්‍යයනය කියලා මුදල් වෙන් කරාට මේවා ක්‍රියාත්මක වෙනවද කියලා පරිස්සකයක් තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි අතිගරු ජනාධිපතිතුමාගේ ගමේ තඹුත්තේගම එතුමා ගියවරයවේ තිබුණා ගිවර අයවැය තිබුණා කෘෂි නිෂ්පාදන ප්‍රවාහන කිරීම සඳහා ගබඩා සහිත තඹුතේගම දුම්රියපොළ සංවර්ධනය කිරීම සඳහා සක්‍යතා වාර්තාවක් හදනවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ තාම කෙරෙල නැහැ. ඉතින් ඒ නිසා තමයි එතුමගේ ගමට එහෙමනම් මාතරට කොහොමද වේද කියලා අපිට සැකයක් තියෙන නිසා කිව්වේ. නමුත් ශක්තිතා අධ්‍යයනය කියන එක වැදගත්. කෙසේ වුණත් මේ තඹුතේගම ගියද්දී මට මතක් වුණා එදා තඹුතේගම ජනාධිපති මැතිවරණ වේදිකාවේදී තඹුතේගමදී මේ රටේ ඉන්න ප්‍රකට කලාකරුවෙක් වේදිකාවේ කිව්වා ගොවිදුක දන්න තඹුතේගම රම්බණ්ඩ මාමාගේ පුතා ජනාධිපති කරමු කියලා. දැන් රම්බණ්ඩ මාමාගේ පුතා ජනාධිපති වෙලා මොකද්ද කරන්නේ? කන්න දෙකයි වී ගොවියටයි ලුණු ගොවියටයි අල ගොවියටයි වට්ටක ගොවියටයි උග් ගොවියටයි එතුමගේ වචනෙන්ම කියනවා නම් අය ලොවෙත් නැති වෙන දීලා තියෙනවා. ඊළඟට ගත්තොත් විශේෂ මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරන කුඩා තේ වතු හිමියන් ගිය අයවැයදීත් අමතක කරලා තියෙනවා. ඒ වගේම මේ අයවැයදීත් අමතක කරලා තියෙනවා කුඩා තේ වතු හිමියන්. මොකද මේ තේ කර්මාන්තේ මහා පරිමාණ ව්‍යාපාරිකව නිසා නෙවෙයි රැඳිලා තියෙන්නේ. මේ කුඩා පරිමාණයේ ව්‍යාපාරිකව නිසා. ඒකට ඔවුන් මේ රට විශාල දායකත්වයක් දෙනවා. හැබැයි මේ අයවැයදීත් ගිය අය වගේම කුඩා තේ වතු හිමියන් අමතක කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන දේ තමයි දැන් මේ අයවැයදී ප්‍රධාන වශයෙන්ම කතා වෙනවා මේ වතුකම්කරුවන්ගේ මේ දීමනා වැඩිවීම සම්බන්ධයෙන්. මමත් කැමතියි මොකද මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට විශේෂම දෙනියාය අකුරැස්ස පස්කොඩ කියන ප්‍රදේශයන්වල අපේ සහෝදර දමිළ ජනතාව වෙනුවෙනුත් මේ යෝජනා වෙනුවෙන් යම් අදහස දක්වන්න. එතකොට අපේ එක මන්ත්‍රීවරයෙකුත් කිව්වා විශේෂම මේ අයවැයදී වතුකම්කරුවන්ට දවස් 25ක් ආවොත්
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
ජනාධිපතිතුමත් කිව්ව මෙන්න මේ කාරණාව වතුකම්කරුවන්ට දවස් 25ක් ආවොත් මාසික දීමනාව 10,000කින් වැඩි කිරීම නිසා ජනාධිපතිතුමා දේවත්වයට පත් වෙනවා කියලා ඒක අපේ මන්ත්‍රීවරයෙක් කිව්වා. ජනාධිපතිතුමත් ওই කාරණාව ඒ විදිහටම කිව්වා. කාරණාව තියෙන්නේ ජනාධිපතිතුමා මෙහෙම කිව්වට මේ කාරණාව තියෙන්නේ මේ දවස් 25ක් කියන කොන්දේසියක් දැම්මොත් මේ යෝජනාවට මේක කෙරෙන්නේ නැති කාරණාවක්. ඒකෙන් මෙතන තියෙන්නේ නැතුව මේ මුදල ලබා දීව සම්බන්ධ කිසිම ගැටලුවක් නැහැ මේ විපක්ෂයට. අපි කැමති මේ මිනිසුන්ට එක රුපියලක් හරි ආදායම දීමනක් දෙනවා නම් අපි ඒකට කැමති විපක්ෂ විදිහට. නමුත් කාරණාව තියෙන්නේ මේ දවස් 25 කියන කාරණාව කවදාවත් සපුරන්න බෑ. ඒක ප්‍රායෝගික ඒ වතු කර ඉන්න ජනතාවකින් ඇහුවොත් ඒ දවස් 25 කියන කොන්දේසිය කිසිසේත්ම සපුරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ හාමනේ හාම්පුතුන් ඒ දවස් 25ක් ගන්න වැඩ බාර දෙන්නේ නැහැ. හොඳම උදාහරණේ ඉරිදා දවස ගත්තොත් ඉරිදා දවසේ විශේෂයෙන්ම ඔවුන්ට නිවාඩු දෙනවා. ඒකට හේතුව තමයි දීර්ඝ දවසේ වැඩ කරොත් ඔවුන්ට පඩිය වගේ කහමාරක් ගෙවන්න ඕන. ඊළඟට මේකෙත් ඉන්නවා ස්ථිරකම්කරු සහ ස්ථිර නොවන අය විදිහට. ඒතකොට ස්ථිරකම්කරුවන්ට සඳුද සහ සිකුරාද වෙනකම් විතරයි වැඩ කරන්න තියෙන්නේ. ඒ අය කිලෝ 27ක් කඩාගෙන ආවම කිලෝ 22කට කට් එක දීලා ඒ කිලෝ 22කට තමයි 1350ක් මේ වෙනකොට ගෙවාගෙන යන්නේ. ඊට අමතරව සෙනසුරාදා දිනෙදට
ඔබතුමායි කාලය අවසන්යි.
කටයුතු කරන තියෙන ඔවුන්ට තියෙන බ්ලොක් ක්‍රමයකට තමයි ගෙවන තියෙන. ඒකට ගෙවන්නේ ඔවුන් එදා දවසේ 100ට එදා ගේන පළදාවෙන් 188කට විතරයි ගෙවීම් කරන්නේ. ඒකත් ගෙවන්නේ කිලෝ එකට කිලෝ 60ක් කිලෝ එකට රුපියල් 60ක් 65ක් වෙන්න. ඊට අමතරව දැන් මෙයාලා කියනවා නම් දවස් 25 සපුරනවා කියලා. හොඳ උදාහරණයක් මේ නොවැම්බර් මාසේ. මේ නොවැම්බර් මාසේ ගත්තොත් අද මේ මාසේ තියෙනවා ඉරිදවල් 6ක්. හරිද? පෝයක් තියෙනවා. සමහර ඉරිදවල් 5ක් තියෙනවා. පෝයක් තියෙනවා. දවස් 10යි තියෙන්නේ. දවස් 24යි තියෙන්නේ. දවස් 24 වැඩ කරන්න බැරි වෙනවා. 25ක් කම්ප්ලීට් කරන්න බැරි වෙනවා. ඒ වගේම අපි පෙබරවාරි මාසේ ගත්තොත් පෙබරවාරි මාසේ තියෙන දවස් 28යි. ඒ දවස් 28න් ඉරිදවල් 4ක් එක නිදහස් දවසයි පෝය දවසේ සෙට් වුණාම එතන තියෙන්නේ දවස් 22ක් වගේ කාරණා. ඉතින් මේකෙදි මේ දවස් 25 කියන කොන්දේසියයි. නැත්නම් වෙන කාරණාවක් නැහැ. ප්‍රායෝගික නැහැ. මේ ආණ්ඩුව කියනවා නම් මේ දවස් 25 කාරණාව. හරිද? ඒක තමයි.
ඔබතුමායි කාලය අවසන්යි
ගණමන්තුතුමනි. අර තව මන්ත්‍රීවරයෙකුත් කිව්ව විදිහට මේ දවස් 25 කේ කොන්දේසිය දැමීම තුල මේක ප්‍රායෝගික කරෙන්නේ නැහැ. මේ දවස් 25 කොන්දේසිය නැතුව මේ අහිංසක මිනිසුන්ගේ එකම ඉල්ලීම අර දෛනික වැඩ කරන ඒ දීමනාව 1750ක් කරන කෙනෙක් ඉල්ලීම තියෙන්නේ. ඒකට අපි එක අතක් නෙවෙයි දෙකම උස්සනවා. නමුත් මේ සම්පූර්ණ බජට් එකත් එක්ක ඒ කාරණාව කොච්චර
හොඳයි අවසන් කරන්න කරු මන්ත්‍රීතුමනි.
ඒ යෝජනාවට අපි උදව් කරත් නමුත් සමස්ත බජට් එකක් විදිහට අපි ඒකට එකග වෙන්න හැකියාවක් නැහැ. එනම් බොහොම ස්තුතියි.